තමා තුළින් තමා දකින්න මහන්සි වෙන්න ඕන සන්දර්භය. අධර්මයේ පවතින්නේ ඔබ ළඟමයි, ඔබ සිත තුළමයි. ධර්මයේ පවතින්නේ එතන. අධර්මයේ යම් තැනක නැද්ද, එතන ධර්මය පවතිනවා. අධර්මයේ යම් තැනක පවතින්නේ නැද්ද, එතන ධර්මය පවතිනවා. එහෙමනම් අධර්මය පවත්වාගෙන පින්නතුනි අපිට බැහැ ධර්මය අවබෝධ කරගන්න. මුලින්ම අධර්මය දුරු කළ යුතුයි. අධර්මය කියන්නේ කුමක්ද? ඔබට දුක පිණිස, වේදනා පිණිස, කනස්සල්ල පිණිස, සංවේගය පිණිස, සංతాප පිණිස යමක් පවතීද? ඒ වගේම පවතිමින් යම් තත්වයක් තිබේද? ඒකට කියනවා අපි අධර්මය. ධර්මය තුනේ අපිට සංවේග, සංతాප ඇති කරයිද? ධර්මය ඇති කරන්නේ නැහැ. සෑම විටම අපිට මේ සංවේග, සංతాප, ශෝක, තැවුල් ඇති කරන්නේ අධර්මය. මිත්‍යා දෘෂ්ටිය, මිත්‍යා සංකල්පය, මිත්‍යා වාචාව තමයි අපිට සංවේග, සංతాප, ශෝක, තැවුල්, වේදනා ඇති කරවන්නේ. එහෙමනම් අපිට පළවෙනි කාරණය චතුරාර්ය සත්‍යයෙන් අපි පූර්ණය කරගන්නවා, දුක හඳුනගන්නවා. දුක හඳුනගන්නවා. ඒ දුක ඊටාම සංචිත්ත වශයෙන් දේශනා කරනවා නම් ඒ දුක තියෙන්නේ හිත තුළ. හිතේ දුක, මනසේ දුක තමයි මේ ලෝකේ තියෙන ලොකුම දුක කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒකයි සංකිටේන පංච උපාදාන කන්දා දුක. පංච උපාදාන ස්කන්ධය වෙන කෙනෙක් ළඟද තියෙන්නේ? නෑනේ, තමා ළඟ. ඔය සිත කියලා දැනෙන තමන් දුක්, ශෝක, වේදනා, සුසුම් හැටියට ඒ විඳින දේවල් ටික තමයි පංච උපාදානස්කන්ධය තියෙන්නේ. වෙන ඈතින් බලන්න යන්න එපා. පංච උපාදානස්කන්ධය, පංච උපාදානස්කන්ධේ මේ මොහොතේ මෙතනම පවතිනවා. දැන් කැඩපතින් තමා දෙස බලන වැඩේ කරගෙන යනවා නේද? කැඩපතින් තමා දෙස බලන වැඩේ කරගෙන යන්න ඕන. පස්සේ කියන්න එපා හඳුරුවා ඉතින් අපිට මොකුත් කිව්වෙත් නැහැ තේරුන්නේ කියලා. ගොඩාක් දෙනෙක්ගේ බලාපොරොත්තුව තියෙන්නේ සායනාසේ බණ කියාගෙන ආවේ, බණ කියාගෙන ගිහිල්ලා ඊට පස්සේ අපිට මොනවා හරි කරන්න වැඩක් දේවි, ඊට පස්සේ ඉතින් අපි ඒ දේ කරන එකයි තියෙන්නේ. ඉතින් ඔච්චර මහන්සි වෙලා ඕකට අහුම්කම් දෙන්න ඕනේ නැහැ. එහෙම කල්පනා කරන්න එපා. සමස්ත දේශනාවම භාවනාව. සමස්ත දේශනාවම තමයි අපේ භාවනාවට පත් වෙන්නේ. කළ යුතු සියලු කාර්යයන් කරලා අවසන් කරපු කෙනෙක් නම් එයාට මොනම ප්‍රශ්නයක්වත් නැහැ. එයා තේරුම් ගන්නවා දැන් මට වෙනස් කරන්න දෙයක්, හදන්න දෙයක් මේ විතරු වෙලා නැහැ. දැන් මා පූර්ණත්වයටපත් වූවයි කියලා තේරෙනවා. ඊට පස්සේ එයා කැඩපත ළඟින් ඉවතට ගිහිල්ලා එයා සමාජයේ ඇවිදගෙන යනවා. කැඩපත ඉස්සරහට වෙලා අපි ඉන්නේ අපේ ඇදකුද හදා ගන්නතුරු පමණයි නේද? ඇදකුද හදාගත්තට පස්සේ අපේ මේ පංචස්කන්ධය දානව සමාජයට. දාලා විදගෙන යන කාර් එකෙන් බස් එකෙන් පයින් ඇවිදගෙන යන. ආන් මේ වගේ වෙන්නුනේ අපිට කැඩපත ඉස්සරහා ඉඳගෙන අපි සම්පූර්ණයෙන් හැඩ ගැහුණා කියලා දැනෙන්නේ කිසිම අඩුවක් නැහැ. දැන් කොණ්ඩෙත් හොඳයි, මූණත් හොඳයි, ඇඳුමත් හොඳයි, අතපයත් හොඳයි කියලා ඔන්න පෙරුණට පස්සේ සමාජගත වෙනවා වගේ එයාගේ වැරදි එයා හදාගෙන එයා පූර්ණත්වයට පත් වෙලා සතුට වෙනවා, සතුටෙන් ජීවත් වෙනවා. ඇයි සතුටෙන් ජීවත් වෙන්නේ? එයා සතුටෙන් ජීවත් වෙන්නේ කිසිවක් අල්ලගත්තේ නැති බව නිසා. අල්ලගත්ත නම් ඒව සම්මුතියක් කියලා දැනගෙන අල්ලගන්නවා, එතනම අතාරිනවා. දරුවා පාසලට ගිහිල්ලා අරගෙන එන්න ඕන, පාසලට ගියා අතහැරීමෙන්, දරුවත් අරගත්තා වගකීමෙන් යුතුකමෙන් අරගෙන ආවා දරුවට දුන්නා. යුතුකම් මනාව ඉෂ්ට වෙනවා. මගුල් ගෙදරට ගියා, කතා බහ කළා, ඒක එතනින් ඉවරයි, ඒක අවසන්. ආයේ ගැන සංඥා උපාදානයක් විඥාන උපාදානයක් නැහැ. මේ ලෝකේ එයාට ඇති ලොකුම ලොකු දෙයක්ුත් නැහැ, පොඩිම පොඩි දෙයක්ුත් නැහැ. පැහැදිලිද? ධර්ම අවබෝධය වෙච්ච කෙනෙකුට මේ ලෝකේ ලොකුම ලොකු දෙයක්ුත් නැහැ, පොඩිම පොඩි දෙයක්ුත් නැහැ. එහෙමනම් එයාට කතා කරන්න කිසි දෙයක් ගැන ඉතුරුව නැහැ. අපි කතා කරන්නේ ලොකු පොඩිකම් ගැන. ලොකු පොඩිකම් නැහැ. ඩාඩ පුදුමයටපත් වෙන ලොකුම ලොකු දෙයක්ුත් නැහැ, පොඩිම පොඩි දෙයක්ුත් නැහැ. එයා සතුටින් ජීවත් වෙන කෙනෙක් බවටපත් වෙනවා. ඉන්නතුනේ යා නොයෙලෙන්නේ බාහිරයට නෙමෙයි. එයා නොයෙලෙන්නේ යාගේ සංඥාවට. යා නොයෙලෙන්නේ යාගේ සංඥාවට යා නොයෙලෙන්නේ. යා නොයෙලෙන්නේ යාගේ විඥාණයට. එයා නොවැළෙන්නේ යාගේ වේදනාවටයි. එයා නොවැළෙන්නේ යාගේ මේ සංඛාරවලටයි. මේ රැස් වෙන මනසේ ඇති වෙන චිත්තචෛතසික ධර්මවලටයි යා නොවැළෙන්නේ. දැන් අපේ පින්නතුන් හදාගත්ත නේද මේ බාහිරේ ඉදමට කඩකට මාත්‍යයට නොවනට දරුවට නොයෙලෙන්න මේ අමුත්තක් හදාගත්ත නේද අපි නිවන් දකින්න. බුදුරජාණන් වහන්සේ නොයෙලෙන්න කියලා කතා කරේ බාහිර දේවල් වලට නෙමෙයි, ඔබ නොයෙලෙන්න සංඥාවට. මේක පිළිපදින්න, මේක තේරුම් ගන්න, මේක පුරුදු කරන්න, අනුගමනය කරන්න. ඉතින් මුතුන්ම දන්නේ නැති අය නම් කියයි, ඉතින් කොහොමද ස්වාමීන් වහන්සේ සංඥාවට නොඇලී ඉන්නේ කියලා අහනවා. ඒක හරි වැඩක්. ඒක හරි හරි අමාරු වැඩක්. හරියට ඒක අර බීම මනුස්සයෙකුට තනි කකුලෙන් හිටගෙන ඉන්න කියනවා වගේ වැඩ. මේ සංඥාවල් මැද අතරමං වූ කෙනාට කොහොමද මේ වලක ඉන්න කියන්නේ? Thank you. කොහොමද සංඥාවට නොඇලී අන්න ඒකට තමයි කාලයක් ධර්මය අහලා මොනවද පංච උපාදානස්කන්ධය කියන්නේ මොනවද සතර සම්‍යක්ප්‍රදානයෝ කියලා කියන්නේ මොනවද සත්‍විස්සේ බෝධිපාක්ෂික ධර්ම කියන්නේ ආදි වශයෙන් දැනගෙන අවබෝධ කොටගෙන ඉන්න ඕන ඒ වගේම තමා තුළින් හඳුනගෙන ඉන්න ඕන එවැනි කෙනෙකුට තමයි හැකියාව තියෙන්නේ මෙන්න මේ සංඥාව කියන්නේ මේකට නොඇලී ඉඳීම තමයි මගේ වගකීම මේකට තමයි චක්කු විඥාන ආදී වශයෙන් මේකට තමයි කන කියන්නේ මේකට තමයි සෝත විඥානය කියන්නේ මෙන්න මේකට තමයි නොඇලීම කියලා කියන්නේ නොඇලීම කියලා කියන්නේ පින්නතුනේ අල්ලා නොගැනීමට නොඇලීම කියන්නේ ප්‍රතික්ෂේපයට නෙමෙයි එනිසා පින්නතුන් නොඇලීම වෙනුවෙන් අතහැරීම වෙනුවෙන් කළ යුතු කාර්ය වන්නේ අල්ලා නොගැනීම කුමක් අල්ලා නොගැනීමද සංඥාව අල්ලා නොගැනීම විඥානයන් අල්ලා නොගැනීම වේදනාවන් අල්ලා නොගැනීම එයටයි නොඇලීම කියලා කියන්නේ අපි හිතාගෙන ඉන්න මේ අල්ලගත්ත දෙයක් අතහරින්න කියනවා කියලා නෑ මේ මිනිස්යා තුළ හැමදේසෙම පවතින පින්නතුනේ අල්ලගත්ත දේවල් අතහැරෙන ස්වභාවයක් තියෙනවා මේ හැම අපිට එක දැන් අල්ලගත්ත දෙයක් තිබුණ කීමකෝ අතීතේ දැන් අපිට ඒක අතහරින්න පුළුවන්ද ඒක අල්ලලා ඉවරයි ඒක පස්සට ගියපු දෙයක් ඒක හරි වුණත් වැරදි වුණත් දැන් නිවැරදි කරන්න බෑ දැන් ඊයේ වෙච්ච දෙයක් කරපු දෙයක් ඒ ටික කෙරෙලා ඉවරයි මෙතන ඉඳලා එයාට යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්කම තියෙනවා එහෙමනම් මෙයා අල්ලා නොසිටීම තමයි අනුගමනය කරන්නේ අතහැරීම හැටියට. කොහොමද අල්ලා නොගන්නේ? හොඳට මතක තියාගන්න. ගොඩාක් අය වරද්දගෙන තියෙන්නේ ඒක තමයි නිවන් මඟ ගොඩාක් දුර ගිහිල්ලා තියෙන්නේ. ගොඩාක් දුරට ගොඩාක් අය බැරිලා තියෙන්නේ මේගොල්ලෝ අල්ලා නොහිතින්නට උත්සාහ කරන්නේ බාහිර දේවල්. එහෙම නේද? අපිට උගන්වන්නෙත් එහෙමයි. රූප අල්ලන්න නැතුව ඉන්න, ශබ්ද අල්ලන්න නැතුව ඉන්න, ගන්ධ අල්ලන්න නැතුව ඉන්න, රස අල්ලන්න නැතුව ඉන්න, ස්පර්ශ අල්ලන්න නැතුව ඉන්න, සිතුවිලි අල්ලන්න නැතුව ඉන්න කියලා මේ බාහිර ටික අල්ලන්න එපයි අල්ලන්න එපයි කියලා කියනවා. නමුත් අපි අල්ලන්න කොමනා නැත්තේ අල්ලා නොසිටිය යුත්තේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය. දුරු කරනව නම් දුරු කළ යුත්තේ පංච උපාදානස්කන්ධයයි. අල්ලා නොගන්නව නම් අල්ලා නොගත යුත්තේ පංච උපාදානස්කන්ධයයි. වෙන් වෙනව නම් වෙන් විය යුත්තේ පංච උපාදාන ස්කන්ධයයි. ආශ්‍රය නොකරනව නම් ආශ්‍රය නොකළ යුත්තේ පංච උපාදාන ස්කන්ධයයි. ඔය විදිහට වඩන කෙනාට සද්ධර්මය ගෝචර වෙනවා, ප්‍රත්‍යක්ෂ වෙනවා. පින්නතුනේ අවසාන සංඥාවත් ප්‍රමාණිකූලව ඒ සංඥාව සිුම් වෙනවා. සංඥාවන් වලින් අවසාන සංඥාව ප්‍රබල වශයෙන් රැඳෙනවා. ඒ සංඥාවත් අතහරින තැන පින්නතුනේ තමන් අර නිර්වාණ කියන අවස්ථාවට පැතෙනවා. නිර්වාණ කිව්වම කට්ටිය බය වෙනවා. නිර්වාණ කියන වචනේ තේරුම බැඳීම් නැති අවස්ථාවකට පත් වෙනවා කියන එකයි. ඒකෙ මොකක්වත් නැහැ. මලාම පස්සේ උපදින්නේ නැතේ, මලාම පස්සේ උපදිනවයි කියන කතන්දරයක් කොයි බකවත් නැහැ. ඔය කෝසල සංයුත්තේම අගේට තියෙනවා පින්නතුණි. මේ කුසල රජතුමා කියන්නේ හරි පුදුම මිනිස්සෙයි. එයාට ධර්ම අවබෝධයෙන් කරගන්න බැරි වුණාට එයා හරි විපර පරීක්ෂාකාරීව කටයුතු කරන කෙනෙක් කියලා. හැමතිස්සෙම පරිශන කරන කෙනෙක්. ඉතින් තැන් තැන් වලට ගිහිල්ලා අහනවා රහතුන් මතු උපදීද නූපදීද? සෝමා මෙමිය මහින් වහන්සේ උප්පලවන්න රහත් මෙමිය වහන්සේ, ඊට පස්සේ සරියුත් මහරහතන් වහන්සේ, මොගලන් මහරහතන් වහන්සේ, මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ආවම උන් වටේ ගිහිල්ලා අහනවා කොහොමද කියලා, මතු උපදීද නූපදීද කියලා. බුදුරජාණන් වහන්සේ උපදී කියන එකක්වත් නූපදී කියන එකක්වත් දේශනා කර නැත කියලා තමයි දේශනා කරන්නේ. ඊළඟට දැන් ඕකට උත්තරයක් හොයාගන්න බැරුව අපේ අය හරියට කලබල වෙලා විශ්ෂිප්ත වෙනවා. ඒකට උත්තර නැති දේවල් මේ ලෝකෙ තියෙන දෙන්නතු ඕන තරම්. ඒකට උත්තර හොයන්න බෑ. තේරෙන්නේ? දැන් විශ්වයේ කෙලවර කොතනද කියලා හවද උත්තරයක් තියෙනවද? අනන්ත දේවල් අනන්ත ලෙස බාර ගන්නට සිද්ධ වෙන දෙයක් තියෙනවා. අනන්ත දේවල් අනන්ත ලෙසම බාර ගන්නට වෙන දේවල් තියෙනවා. ඒ නිසා නිර්වාණ ධර්මය අනන්ත දෙයක්, අනන්ත ලෙස බාර ගන්න වෙන දෙයක්. ඒකට උත්තරයක් හොයන්න පුළුවන් කම නෑ. ඒකට උත්තරයක් හොයන්න සංඥාවක් හොයන්න බෑ. කෙනෙක් පුරුදු වෙලා ඉන්නවා හැම පිළිතුරක්ම උත්තරයකින් සම්පූර්ණේ කරගන්න. ගානකින්, ඉලක්කමකින්, පිළිතුරකින්, වචනයකින් සම්පූර්ණ කරන්නයි හදන්නේ. තේරුණානේ? දැන් අපිට ප්‍රශ්න පත්‍ර දුන්නාම අපිට තියෙන්නේ ඒ ප්‍රශ්න පත්‍ර පුරවන්න තියෙන්නේ එක්ක ඉලක්කමකින්. එහෙම නැත්නම් වචනයකින්, කාරණයකින් මේක පුරවල ඉවර කරනවා. එහෙමත් නැත්නම් අවසාන වශයෙන් මුකුත්ම එතෙන්ට දෙයක් නැත්නම් අපිට ඉරකින් ඒක පුරවන්න සිද්ධ වෙනවා. ඒත් පින්නතුනි මේ නිර්වාණ ප්‍රශ්නේ කියන එක ඉලක්කමකින්වත්, වචනයකින්වත්, කාරණයකින්වත් එක ඉරක් ඇඳලවත් පුරවන්න පුළුවන් එකක් නෙවෙයි. දැන් හැමදේම තේරුම් ගන්න උත්සාහ කරන අය ඉන්නවා. ඒ තේරුම් ගන්න උත්සාහ කරන අය ගිහිල්ලා කියනවා අපිට තේරෙන්නේ නැහැ කියලා. ඒකෙන් අදහස් වෙන්නේ ඇත්ත තේරුම් ගන්න උත්සාහ කළා. නමුත් මෙතෙන්ට එන සැබෑ ශ්‍රාවකයා තේරුම් අතහරින්න උත්සාහ කළා. මේ දේශනාව අසා ඔබ තේරුම් අතහරිනවා මිසක් තේරුම් ගන්න නෙමෙයි. අරහත් කියන වචනේ තේරුම ගන්න. මේ අර කියන්නේ ඔය තේරුම් ගන්නවා කියන එක. හැම තිස්සෙම අපි මේ හරය අරටුවක් නැත්තම් ඵලදායි කියලා දෙයක් බෙදලා බෙදලා අතිරිතයක් ඉතිරි කොටසක් යන තබා ගන්න. ඉතුරු නැතුව අතහැරීමේ අවස්ථාවට කිසිම අන්දමකින් නොගැනීමක් ඇති කරපු අවස්ථාවට තමයි අරහත් කියලා කියන්නේ. මම අරහත් නෙමෙයි. ඔබ අරහත් නෙමෙයි. මම නොවූ කල ඔබ නොවූ කල ඒ අර සිඳලි යනවා. ඒක තනතුරක් නෙමෙයි. ඒක කාටවත් බිඳින්නක් බෑ, වෙනස් කරන්නක් බෑ. ඒක දරාගත්ත කෙනෙකුත් නෑ. ඒක වඩන, පාලනය කරන කෙනෙකුත් නෑ. අපිට කවදක හරි මේ අරහත් කියන தত্ত্বය ප්‍රගුණ වුණා. ඒ දේ අපිට තේරෙයි. තේරෙනවා කිසිදු දෙයක් නොතේරෙන බව. තේරෙනවා කිසිදු දෙයක් නොතේරෙන බව. තේරුණා නම් එයා අරහත් නෙමේ, අරහත් මාර්ගයේත් නෙමේ. අරහත් මගත් ඒක තමයි සිද්ධ වෙන්න ඕන. එයා අරහත් මගට පිවිසියා නම් ඒත් එහෙමයි. දැන් සෝවාන් මාර්ගය කියලා කියන්නේත් ඒ අරහත් මාර්ගයේම මුල. ඵලය කියන්නේත් එයා අරහත් මාර්ගයේම මුල. සකදාගාමී මාර්ගය කියන්නේ තරහත් ගුණායම තමයි පිරුතුනේ වඩන්නේ. වෙන ගුණයක් නෑ. එකම ගුණයයි දිගටම වඩන්නේ. අර සංයෝජන වලින් ප්‍රබලතාවයේ අඩු වෙන තරමට යාට මේ මාර්ගඵල හතරක් නම් කළා දෙනවා. ඒ ධර්මය පැහැදිලි කරගන්න තරමට හරියට උදෑසනින්ම අලුයම යාමි අන්තං ගහකොළ පේනවා. තව ටිකක් ඉර උදා වුණාම ටිකක් හොඳට පේනවා. තවත් හොඳට ටිකක් පේන්න පටන් ගන්නවා. දහවල් වෙනකොට කිසිම අඩුවක් නැතුව අපිට පේන්න පටන් ගන්නවා. ආන්න එකම ආලෝකය, එකම හිරු මඩල ආරම්භයේ සිට උදා වීම දක්වා ස්වභාවයට අපි කියනවා සෝවා, සකදාගාමි, අනාගාමි, අරහත් කියලා හතරක් තියෙනවා. නමුත් ඒක සිද්ධ වෙන්නේ ආලෝකය වැඩි වීම, මනස පිළිබඳව අවබෝධය, නුවණ, අරහත්ත්වය පිළිබඳව අවබෝධය එයා තුළ ප්‍රගුණ වීම, ප්‍රකට වීමයි. එකම ගුණයක් කායික 10ක් කරන්න ඕනේ නැහැ. එක එක භාවනාවල් කරන්න නැහැ. එකම ගුණයක් වැඩි වීමයි තියෙන්නේ. දැන් මහරහතන් වහන්සේලා ලෞතර බුදු කෙනෙක්ගේ ඥානය තුළ තියෙන්නේත් එහෙම ආලෝකය වගේ. සරියුත් මාහිමියන්ගේ ආලෝකය අපි හිතමු පුන් සඳ වාගේ කියලා. බුදුරජාණන් වහන්සේ හිරු මඩල වාගේ, බුද්ධෝ සූර්යෝ තමෝ බුදෝ, බුදුහාමුදුරෝ හිරු මඩල වාගේ. දැන් බලන්න සඳ එළියනොත් සියල්ල පේනවා. හිරු එළියෙන් තරම් පේනවද? පේන්නේ නැහැ. හැබැයි පේනවා. හිරු එළියේ තරම් පේන්නේ. ඊළඟට පින්නතුනේ අපිට සඳ මඩලක්, හිරු මඩලක් වෙන්න බැරි වුණා. අඩුම තරමේ අපේ පින්නතුන් කුප්පි ලාම්පුවක් ෆ්ලෑෂර් එකක් ගන්නවත් නේද? ආලෝකමත් උනා නම් වලේ නොඇටි පාරේ ඇවිදගෙන යනවනේ නේ. ජීවිතේ අමාරුවන් වලට වැටෙන්නේ නැතුව, අගාධයන් වලට වැටෙන්නේ නැතුව, එයා ජීවිතේ සතර පායට වැටෙන්න යන්නේ නැතුව ඉස්සරහට ගෙනියනවා. එයා තුළම අර ආලෝකය වර්ධනය කර ගැනීම එයාට පුළුවන්කම තියෙනවා. දැන් මෙතෙන්ට එන පින්නතුන් ගොඩක් අය ඉටිපන්දමක් කුප්පිලාම්බුවක් ප්‍රමාණයට හරි ආලෝකයේ දැල්ව ගත්තා ඉන්නවා. ඇත්තෝ තව තවත් දේශනාවන් වලට සහභාගී වෙන්නේ තවත් ඒ ආලෝකය පුළුල් කර ගැනීමේ අදහසේ. ආලෝකය ඇති වෙලා තියෙන කොටසක් තමා විසින්ම තමා තුළින්ම සිහිය පැවැත්වීම තුළ, සම්මා සතිය පැවැත්වීම තුළ, සම්මා සමාධිය පැවැත්වීම තුළම ආලෝකය වැඩි කර ගන්නවා. තවත් කොටසක් තව තවත් ධර්ම ශ්‍රවණය කරමින් ආලෝකය වැඩි කර ගන්නවා. බුදුරජාණන් වහන්සේ දෙපස සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා පවා අසුන් පනවාගෙන ධර්මය අහුවා කියලා තියෙනවද නැද්ද? තියෙනවනේ. එතකොට උන්වහන්සේලාට මොනව දැනගන්නද නේද? නමුත් ඒ අසිරිමත් ආලෝකය තව තවත් ප්‍රභාමත් වෙනවා, ලස්සන වෙනවා, දිදුලනවා පිළිතුනේ ඒ බුදුවදන් ඇහෙනකොට. ඒ නිසා තව තවත් ධර්මයේ නියැලෙනවා, ධර්මයේ සාකච්ඡා කරනවා, ධර්මයේ කියාපානවා, ඒ කටයුතු වල නියැලෙනවා. මේ මහා ප්‍රභාමත් ආලෝකයේ පින්නතුනේ ඇති වෙන්නේ සංසාරේ පිරූ මහා පාරමී බලයත් එක්ක. දැන් බුදුරජාණන් වහන්සේ සැරියුත් මුගලන් ආනන්ද නන්ද රාහුල ආදී ඒ මහරහතන් වහන්සේලා, මහාකාශ්‍යප මහරහතන් වහන්සේලා, මේ සියලු දෙනාත් අපිත් ගත්තාම පින්නතුනේ ඔක්කොම එක ඉන්ද්‍රයන් පහක් තියෙන මිනිස්සු මිනිස්සු නේද? හැබැයි ඥානේ තියෙනවද? එහෙම ඥානේ පිළිටන්නේ නැහැ. ඒක පෙර සංසාරයත් එක්ක එන එකක් වෙනවා. දැන් සමහර කට්ටිය මගේ යම් ඥානයක් තියෙනවා නම් මේකට මේ සමහර අය ඉරිසියා කරනවා ඇති, සමහර අය පුදුම වෙනවා ඇති, සමහර අය කොහෙන්ද මේක ගත්තේ කියලා හිතනවා ඇති. මා දකින්නේ මම මේ ආත්ම භාවයේදී නම් ඇති කරගත්ත දෙයක් නෑ. එච්චර ඇති කරගත්ත දෙයක් නෑ. බොහෝ පොඩි දෙයක් ඕන එකතු කරන්නේ. ඒ එන්නේ මම විශ්වාස කරන්නේ සසර පුරුදු කරන ලද ප්‍රඥා පාරමී බලයන් වල, වීර්ය පාරමී බලයන් වල ශක්තිය. මේක ඥාන ලැබුණයි කියලා වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් ඒක කුසෙන් උපන උපදින හතර දෙනා එක වගේ මොලේ තියෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒක ඥාන වලින් සිද්ධ වෙනවා නම් ඒක එහෙම වෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ ඥාන වලින් එන්න මෙහෙමම වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා ඔබට ඔබ මේ එකතු කරගන්න පින්තුනේ මේ ආත්ම භාවයේ ශක්තියින් විතරක් නෙමෙයි ඔය අවදි කරගන්න. පෙර පාරමී පිරු බලය. දැන් ওই පින්නතුන් හොඳින් පෝෂණය වෙලා මෙතනින් ඇති කරගන්න මේ බලයක් පින්නතුනේ තිබුණෝ ඒ සසරේදී ඒක ලැබෙනවා. දැන් අපි අර මුලින් කතා කරේ බුදු කෙනෙකුට උපතක් තියෙනවද නැද්ද කියන එකේදී ඒකේ විග්‍රහ කරන්නේ ධර්ම කතාව. ඇදෙලිනි ධර්ම කතාව. ඊළඟට පින්නතුනේ මේ පුහුදුන් සත්වයාට උපතක් තියෙනවද නැද්ද කියන එකේදී පැහැදිලි කරන්නේ ඒක සාංසාරික කතාවක්. ඒ කියන්නේ කර්ම බලවේග, කර්ම ශක්ති, කර්ම පාරමී තිබුණාම ඒ කර්ම වලට අනුකූලව බෝසත් පාරමී වගේම බෝසත් නොවු අපාගාමී පාරමී පුරා ගන්න මිනිස්සු ලෝකේ ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ ඒ කර්ම ශක්තිය දානව සංසාරේ වින්දනය කරන්නට ඒ සත්වයෝ ඒ තැන් වලට පත් වෙලා ඒක භුක්ති විඳිනවා කියලා. රජකම් කළත් කලකම් පළදේ කියන්නේ ඕක තමයි. ඒ නිසා අපි නිරන්තරයෙන්ම අපේ සිස්සතන් පවිත්‍ර කරගෙන, පිරිසුදු කරගෙන කටයුතු කරන්න ඕන. මේ ධර්ම මාර්ගයේ යද්දී දේවදත්ත පරම්පරාවල් මුණ ගැහෙනවා, ඉන්නවා. මිත්‍ර වේශයෙන් එන සතුරු බලවේග තියෙනවා, සතුරු ස්වරූපයෙන් එන මිත්‍ර බලවේග තියෙනවා. හිතා ගන්න බැරි විදියට manussසිත තප්පරයට කෝටි වාරයක් වෙනස් වෙනවා. මිනිසුන්ට හිතා ගන්න බැරි විදියට මිනිස්සිත එහෙම දෝලණය වෙනවා. හැම තිස්සෙම අවදීන් සිටිය යුතුයි. හැම මොහොතකම අලුත් වෙලා හිතන්න ඕන. දැන් පුහුදුන් මනසකට හැම තිස්සෙම අලුත් වෙලා හිතන්න බැහැ. එයා ගත්ත සංකල්පය දැඩි කරගෙන ඉන්නේ. මේ ආර්ය දර්ශනය මතු කරගන්න කෙනෙකුට තමයි හැම මොහොතකම අලුතෙන් අලුතෙන් පේන්නේ. හැම තිස්සෙම කොහෙද ඉන්නේ කියලා කිව්වොත් මේ දැන් කියලා කියන්න පුළුවන්. කොතනද ඉන්නේ මේ දැන්, මේ මොහොතේ? අපිට මෙන්න මේ මොහොත කියන එක ඇති කරගන්න පුළුවන් නම් අතීතය සහ අනාගතය සම්බන්ධ කරගන්න නැතුව, ගැට ගහගන්නේ නැතුව මේ මොහොත කියන එක ඇති කරගන්න පුළුවන් නම් අන්න එතන තමයි සම්මා සතිය වැඩෙන්නේ. අතීතය සහ අනාගතය කියන මේ දෙකට අපි මැදි වුණේ නැති වුණොත් වෙනතනින් මේ මොහොත කියන එක ප්‍රබහස්වරයි. ප්‍රබහස්වරයි කියලා කියන්නේ එයා පංච උපාදානස්කන්ධයෙන් තොරවයි සිටින්නේ. ඒ කියන්නේ හීන ලෝකයෙන් නිදහස් වෙලා අවදිමත් ලෝකයට ඇවිල්ලා තියෙනවා. අවදි ලෝකයකට ඇවිල්ලා ඉන්නේ හීන ලෝකේ නිදහස් වෙලා. දැන් සංකල්පයෙන් ඉන්න කෙනා හැම මොහොතකම ඉන්නේ අවදි ලෝකේද? නැහැ, හීන ලෝකේ ඉන්නේ. දැන් හාමුදුරුවෝ දිහා බලන්නේ හීන ලෝකේ. දැන් මෙතෙන්ට ආව නම් විවිධ ආගමික කෙනා එයාගේ අර හීන ලෝකෙන් දිහා ඉඳගෙන නෙමෙයිද මේ ධර්මයේ දිහා බලන්නේ? වෙන හාමුදුරු කෙනෙක්ගේ මොකක් හරි දෘෂ්ටියකුත් ඔළුවේ දාගෙන ඉන්න කෙනෙක් වුණොත් එහෙම සමහර වෙලාවට ධර්මය ගන්න යන්නේ, නමුත් දෘෂ්ටි ඔළුවේ දා ගන්න ඕනේ කියලා වැරදිම ගත්තොත් එහෙම මොකද වෙන්නේ? එන්නේ යා ඒ තර හීන ලෝකෙින් බලන්න. නිසා හීන ලෝක අතහරින්න මේ මොහොතේ, අතීතය අනාගතය අතහරපු මේ මොහොතේ අවදීන් සිට කරන්න දෙයක් නෑ, හිතන්න දෙයක් නෑ, නොහිතන්න දෙයක්ුත් නෑ, හිතන්න දෙයක්ුත් නෑ. ඇයි? අතීතය අහවරණං, අනාගතය අහවරයි, අවසන් කළා නම් වර්තමානයේ කුමක් කරන්නද? මේක සංඥාවට තේරෙන්නේ නැහැ. සංඥාව අත්හල යුතුය. සංඥාවට මේක ගන්න බෑ. මේ ලෝකේ නොයෙකුත් අය සිටියා. ඕන දෙයක් කියන්න මම මේක අරමුණු කරගන්නම් කියන අය. අරමුණු කරන්න බැරි දේවල් තිබුණා. එක්තරා පුජ්‍යලයෙක් හිටියා බුදුරජාණන් වහන්සේගේ සමයේ. මැරිච්ච මිනී ඔළුවට නියපිටින් නියපොත්තෙන් මෙහෙම තට්ටු කරලා එයා කියනවා මෙයා ඉපදිලා ඉන්නේ අහවල් තැන කියලා. දැනුත් ඉන්නව නේද ලංකාවේ? මිනී ඔළුව ඕනත් නැහැ. ඒ ඥාතිවරයා ගියාම ඔයාගේ අහවල් ඥාති අහවල් තැන ඉපදිලා ඉන්නේ කියලා කියනවා. පිම්මදිනා පිම්මදි කියලා කියනවා. දෙන්න පුළුවන් භූත ශක්තිය හරි යොදලා විවිධ ශක්තියින් බාහිර ශක්තියින් යොදාගත්තා ඉන්නවා. ඒක ගුරු කියන්නත් නෑ සමහර වෙලාවට. නියපිටින් තට්ටු කරලා ඉපදිච්ච දිහා කියලා. ඒක රහතන් වහන්සේ නමක් පිරුණාන් කාලට පස්සේ උන්වහන්සේගේ හිස් කබල තිබිලා බුදුරජාණන් වහන්සේ තිබ්බ මේ හිස් කබලට තට්ටු කරලා බලන්න කියලා. මේ හිස් කබලට තට්ටු කළා. මේ මිනිස්සයා බලනවා හොයාගන්න බෑ. අරමුණු කරගන්න බෑ කොහෙද ඉපදුනේ කියලා. සත්‍යවාදී මිනිස්සේ බොරු කිව්වෙත් නෑ. කිව්වා භාග්‍යවතුන් වහන්සේ මේ හිස් කබලට නම් මේ තට්ටු කොලාට මට ඉපදිච්ච දිහා හොයාගන්න බෑ. අහුවෙන්නේ නැහැ. කොහෙද ඉපදුනේ කියලා. බුදුරජාණන් වහන්සේ කිව්වා කොහෙද ඉපදුනේ කියලා කියන්න පුළුවන්. කොහොම කියන්න බෑ. ඒක බොහෝ වටින ශාස්ත්‍රයක් මහාන වෙන්න ඕන. දැන් අපි ළඟත් මහාන වෙන්න කැමති අය ඉන්නවනේ ඕන මහාන වෙන අවස්ථාව දෙනවා. දෙපාර්ශවයටම 100 මහාන කරන්න අපි ලෑස්ති කරලා තියෙනවා. 100 ඉතින් කොයි ගාලේ මහාන වෙයිද දන්නේ නැහැ. 100 මහාන වෙන්න කැමති අය ඔක්කොම මහාන කරලා සිවුරු පොරවල පාත්‍රයක් අතර දෙනවා. නම් ගම් නියම් ගම් ගානේ ගිහින් පින්න පාසය වැඩගෙන බණ කියාගෙන බණ අහගෙන ධර්මචාරිකාවේ යන්නයි තියෙන්නේ. කැමති නම් අන්න අවස්ථාව තියෙනවා. ඒ වගේ මුල් අවුරුදු 5 දුෂ්කර සේවා. ඊට පස්සේ තමයි නේද? ඔව්. මේ වාසික සේවාවල් තියෙන්නේ ඊට පස්සේ. දුෂ්කර සේවා දානවා නම් ඉස්සෙල්ලම ජොබ් එක. ඒ වගේ තමයි. මහාන වෙන්න ඕන කියලා කිව්වා. මහාන වුණා. මහාන වෙලා ඉතින් අන්නේ අත්යටපත් වුණා. එයා සිඳින වෙන පින්නතුනේ අර උපත්ති බීජය හදන ඕ චුතිසිත චුත වෙන්න හිතක් යංගිසි දෙයක් තියෙනවා නම් අන්න ඒක විමුක්ති කරනවා. ප්‍රතිසන්දිසිත විමුක්ති කරනවා. විමුක්ති කරාට පස්සේ එයා ජීවත් වෙනවා. නමුත් ප්‍රතිසන්දිසිතක් හදලා නැති නිසා චුතිසිතක් හදලා නැති නිසා මොකද වෙන්නේ? එයාට උපත්තිය පහළ කරන්න බෑ. ඒකයි ස්වභාවය. හොඳයි මේ නිවන් මාර්ග ගිහිලා ධර්මයේ දැක්ක කෙනෙකුට යම් ආකාරයක ප්‍රතිසන්දියක් අවශ්‍ය වුණා කියමුකෝ. එහෙමනොත් මොකද කරන්නේ? එහෙමනොත් කරන්නේ තියෙන්නේ එතෙන්ට අවශ්‍ය කරන්නට අවශ්‍ය කරන්නට අවශ්‍ය කරන කර්මයේ සකසා. ඒකට කියනවා අතටපත් නිවන් පසතර දාසසරට බසින බෝසත්කම කියලා. ඒක පුළුවන්. එයා අදිෂ්ඨාන කරලා එයාට අවශ්‍ය කරන කර්මජවය එතන හදනවා. බලය හදනවා. හැදුවට පස්සේ ඒ අදිෂ්ඨානයට පවතිනවා. දැන් බුදු කෙනෙක් මේ කාය ශරීරය තුල වුණත් ඒ අවුරුදු 45ක් වැඩ හිටියේ අදිෂ්ඨාන බලයෙන්. ඒ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අදිෂ්ඨාන බලයෙන් වැඩ සිටියා. උන්වහන්සේ අවසානයේ පහාන සංඥාවට සමවැදිලා පිරිනුවා. පහාන සංඥාවට සමවැදිනවා කියලා කියන්නේ පින්න තුනේ ආය සසරක් අල්ලන්නේ නැතුව සමවැදිලා අවසන් වෙනවා. ආතන් වහන්සේලා එහෙමයි. ආතන් වහන්සේලා එහෙමයි. ඒ අරිහත් දක්වාම නිරෝධ සමාපත්තිය දක්වාම පුරුදු කරන්න ඒ උත්මය ඒකාන්ත වශයෙන් පහන සංඥාවට සමවැදිලා නිවන් දකිනවා. සම්මුති පරමාර්ථ සමාධි නිරෝධ පහන කියන මෙන්න මේ පහින්ම නිවන් පූර්ණය කරනවා. නිවන් එකක් පසක් කරගන්නවා අවබෝධ කරගන්නවා කියන එකට අනිත් එක මේකේ පහක් තියෙනවා. මොනවද? සම්මුති පරමාර්ථ සමාධි නිරෝධ පහන. දැන් අපේ පින්තුන් මේ ඉන්නේ කොයි හරියේද? ගොඩාක් දෙනෙක් ඉන්නේ සම්මුති නිවන හඳුනා ගන්නට මහන්සි වෙන තැන. හැදෙන්නේ සම්මුති නිවන හඳුනා ගන්නට මහන්සි වෙන තැන. මොකද සම්මුතියෙන්වත් නිවන කියන්නේ මොකද්ද කියලා අඳුනගත්තේ නැති වුණොත් පරමාර්ථයක් කොහින්ද යට? ඊළඟට තාම කීප දෙනෙක් ඉන්නවා පරමාර්ථ නිවන කියන එක හඳුනගත්ත අය ඉන්නවා. පරමාර්ථ නිවන කියන එක හඳුනගත්තත් ඒ ඇත්තන්ට ගෙවල් දොරවල් වල වැඩ රාජකාරී එහෙම නැත්නම් උනන්දු නැතිකම වෙන්න පුළුවන්. එයාලට සමාධියක් වඩන්න පුළුවන් කම ලැබෙන්නේ නැහැ. නිවැරදි විදිහට සමාධිය අරමුණු කරගන්න අවකාශය ලැබෙන්නේ නැහැ. ඒක නිසා එතන පරක්කු වෙවි තියෙනවා. නමුත් 100%ක්ම සම්පූර්ණයෙන් අර සාසනයට කැපවෙච්ච උත්මයෝ අර සම්මුති පරමාර්ථ වශයෙන් අඳුනගත්ත දහම වඩනවා. ඒකටයි අර කියන්නේ සමාධි නිවන කියලා. එහෙම නැතුව මේ වෙන සමාධියක් නෙමෙයි ඒක. ඕ අරහත් සමාධිය, නිර්වාණ සමාධිය, අසංකත සමාධිය, අවේදීත සමාධිය. ඒක වඩලා වඩන එකක්වත් නොවඩ වඩන එකක්වත් නෙමෙයි. ඒක ආශ්චර්යයි. ඒක කියන්නේ වඩල වඩන දෙයක්වත් නොවඩ වඩන දෙයක්වත් නෙමෙයි. ඒක ආශ්චර්යමත් දෙයක්. ආන්න ඉතින්ට පංච උපාදානස්කන්ධේ නිරෝධ කරලා සම්වාදින්න පුළුවන්. දර්ශන ශක්තිය ගුණය වඩාගෙන ඉන්න පුළුවන්. ඒකට කියනවා සමාධිය. ඒකේ ගමන් කරන අය අඩුයි. පොඩ පොඩ යන අය ඉන්නවා. හොඳයි. තේහිම වඩන කෙනෙකුට තමයි වෙනතුනි කෙලෙස් නොහඳුනන මට්ටමට වැඩෙනවා. යා කෙලෙස් නොහඳුනන මට්ටමට වැඩෙනවා. යාර ඇත්ත වශයෙන් බණ කියන්නත් බැහැ. ඒ වචන අඳුරන්නේ බණ කියන්න ආයි ගොඩාක් බාහිරයට එන්න වෙනවා. බාහිරයට ඇවිල්ලා තමයි බණ ටික කියන්න වෙන්නේ. වචන හඳුනන්න නැති, කෙලෙස් හඳුනන්න නැති මට්ටමට යනවා. කෙලෙස් 1000ක් පොඩ්ඩක්වත් නැති මට්ටමට එයා ඒ මනසේ දුරු කරලා දාලා එකම හිමවත් පර්වතයක් වාගේ එයාගේ ආධ්‍යාත්මේ සිසිල් වෙනවා. 1000 නිවෙනවා. දැවින්නේ අන්න යා පෙමතුනේ සමවදින නිරෝධ සමාපatti. ගොඩාක් අය ওই වචනේ ඔයේ යවුවට ඔකේ තේරුම දන්නේ නැහැ. නිරෝධ කියන වචනය වෙනම ගන්න. නිරෝධයි. ඉස්සරහින් නිරෝධයි කියන වචනයට ඉස්සරහ ඊළඟට තියෙන ඉස්සරහින් තියෙන වචනේ ගලපන්න. නිරෝධ ඌේ කවරක්ද? සමාපatti. තේරෙනා නේද? අර උපසර්ගය තමයි මුලින් නිරෝධ. ඊට පස්සේ කුමක්ද නිරෝධ කළේ කියන එක ඉස්සරහින් තියෙනවා. නී රස. එතකොට නී කියන වචනේ ඕ නැත. එහෙම නැත්තම් කියන අර්ථය ඇවිල්ලා අරෙන් රස කියන එක දුන්නාම මොනවද රස නැති වෙලා තියෙන්නේ? අන්න නී රස. ඒ කියන්නේ රසයක් නැති. මෙතන නිරෝධ. කුමක්ද නැත්තේ? සමාපatti. සමාපatti කියන්නේ පුදු නයරක් තියෙනව පිනුතුනේ සමවැදී. හුද. ධ්‍යාන ලාභීත්වයක් තියෙනව සමවැදී සමාපත්‍ය තියෙනවා. හැම මොහොතකම සමාපත්‍යක තමයි ඉන්නේ. මෙතන ඉන්න පිනුතුන් උනත් එහෙමයි. බලන්න ඔබ සමාපත්‍යක ඉන්නේ. මොන සමාපත්තියද ඉන්නේ මේ වෙලාවේ? සමහර අය කියයි සායනාස මේ අතීත සිද්ධියක් වුණා. ඒකට තමයි මම සමවැදිලා ඉන්නේ. සමහර අය කියන්න පුළුවන් මට අනාගතේ මේ වගේ වැඩ කොටසක් තියෙනවා. ගියක් හදනවා. එහෙම නැත්නම් දරුවෙක් රට යවන්න ඉන්නවා. දරුවෙක් උගන්වන්න ඉන්නවා. මං ඒ සමාපත්තිය තමයි ඉන්නේ. එතන විභාගයක් කරනවා. එයා කියන්න පුළුවන් මම ආන්නේ විභාග සමාපත්තිය තමයි එන්නේ. එහෙම නැත්නම් මම භාවනාවක් කරනවා. මම අන්නේ සමාපත්තිය තමයි දැන් ඉන්නේ. ඒ කරන භාවනාව මොකක් කරේ? දැන් තේරුණාද සමාපත්තිය කතා? නිරෝධ සමාපත්තිය anu සමාපත්තියකට සමවැදීමකට කිසිම සමවැදීමකට හොඳට මතක තියාගන්න පුහුදුන් බව තුලත් සමවැදීම් තියෙනවා. දැන් අපි හිතමු ගීතයක් කියලා. අපි ගීතයක් අහතියි ගීතයට සමවදින්නේ නැද්ද? සමවදින්න. එහෙමනම් පුහුදුන් භාවනාවන් තුලත් සමත භාවනාවන් තුලත් පුහුදුන් ජීවිතයේ තුල පවතින හැම වෙලාවකම උනත් සමවැදීම් තියෙනවා වෙනතුනේ. විවිධ තත්වයන් වලට සමවැදීම් තියෙනවා. හැම මොහොතකම සමවැදීමකින් තමයි ඉන්නේ. කුසල කුසල සමවැදීමක් වෙන්න පුළුවන්. පෞපින් සමවැදීමක් වෙන්න පුළුවන්. සමවැදීමක් ඉන්නවා. මෙතන සමවැදීමක් නැහැ. දැන් කන්නාඩියයි හම් ස්වාමීන් වහන්සේ ඔබට අල්ලගෙන ඉන්නේ ඔබ දිහා බලන්න, ඔබ තුල නිවැරදි කරගන්න. සමවදින් නැහැ එයා පංච උපාදානස්කන්ධයට. සමවදින් නැහැ එයා ඉන්ද්‍රයන් තුළට. සමවදින්නේ එයා අතීතයට. සමවදින්නේ එයා අනාගතයට. අතීතය හා අනාගතය නැති තැන වර්තමානය සෑදෙන්නේ නැති නිසාම ඒ ගැන කවර කතාද වර්තමානයේද සමවදින්නේ නැහැ. ඔන්න ඔය දහම ටික වෙලාවක් සමාධියෙන් සංසුන්ව තේරුම් ගන්න. මේ සම නොවැදීම කියන්නේ කවරක්ද කියලා ස්වාමීන් වහන්සේගේ ධර්මය හොඳට සිහි කටයුතු තබා ගන්න. ඒක තමයි ඔබට ලිපිනය, නිවන් මාගේ ලිපිනය ස්වාමීන් වහන්සේගේ අනුශාසනයයි. අනුශාසනයේ අවධිය තබාගෙන අනුශාසනයේ කැඩපත කරගෙන තමන්ගේ ඇද හදා ගන්න. සංසුන්ව ඒ නිරෝධ සමාධියේ තියෙන සමාපත්තියේ තියෙන ಗುಣ සංසුන්ව ටික වෙලාවක් වඩන්න.
හොඳයි සම
ටික වේලාවක් හිත දිහා බලාගෙන ඉන්න දුන්නට පස්සේ තමයි තේරෙන්නේ මේ හිත මගේද කියලා නේ. මෙහෙම හිතක් මට තියෙනවද? මේ හිත මගේද? ඊළඟට දැන් ඔය හිත පාලනය නැති වුණාම වැරදිකාරය කවුද? වැරදිකාරය මම නෙමෙයි නේද? භාවනාව තමයි වැරදි. ඔව්, භාවනාව තමයි වැරදි. මම නෙමෙයි. දේශනාව තමයි වැරදි. මම නෙමෙයි. ඔය ඔබේම සිත. ඔබේම දරුවා දඟලනකොට ඔබ විරසක නොවි, කලබල නොවි, ඔහුම ආදරයෙන් හදාගන්නවනේ නේද? එයාව ගෙදරින් එළියට දාලා දොර වහනවා. තමන්ගේ දරුවා නෑ. ආන් ඒ වගේ එක දරුවෙක් ඉන්න මවක් අර ඒක පුත්ත මනුරක්කේ කියලා කියන්නේ එක පුතෙක් ඉන්න මවක් එයා ආරක්ෂා කරනවා වගේ මේ දරදඬු වුණා විපරිත වුණා අසංසුන් වුණා මේ හිත කාගේද? ඔබේම ළමයා. තමන්ගේ හිත එකඟ වුණ නැති වුණාම වැඩන්නේ ඒ භාවනාව හරිනේ. හිත තමන්ගේ. හැබැයි අපි වැඩ කරගෙන ඉඳී ජීවිතේ මෙතෙක් කාලයක් ওই හිත ඔච්චර කලබලයි කියලා පේනුන්නේ නැහැනේ. ඔව්, පේන්නේ. කුණු ගොඩේ ගඳ තියෙන්නේ කුණු ගොඩ අවසන්කොට. කුණු ගොඩ අවසන් නැතුව තියෙන තාක්කල් කුණු ගොඩේ ගඳ නැහැ. තුවාලේ රිදුම වැඩිපුරම තියෙන්නේ තුවාලෙට බේත් දානකොට. නරක විහාරේ නිකන් තුවාලයක් තිබුණාම වේදනාවක් නැහැ. දොස්තර ළඟට ගියාට පස්සේ තමයි කිරිසි බීජ නාශක දානවා, හම් කෑලි කපනවා, අදිනවා, පුඩුම් කෑලි දාලා එහෙම කරනකොට මේක හරි වේදනාවක්. ඊට පස්සේ කියනවා අර දොස්තර ළඟට එන්න කලින් මගේ හිත මගේ තුවාල ලස්සනට උනේ තිබුණු ප්‍රශ්නයක් නෑ. මෙයා තමයි මේ රිද්දන්නේ වැඩි. අන්න ඒ වගේ වින්නතුනේ යම් ආකාරයක දුක් දෙකක් අපිට තියෙනවා විඳින්න. එකක් දුක වැඩි කරගන්න දුක, අනික දුක නැති කරගන්න දුක. ඉතින් මේ දුක නැති කරගන්න දුක විඳින්න ඕන. අපහසුයෙන් නමුත් මේ සිත දමනය කරගන්න ඕන, මේ සිත අවබෝධ කරන්න ඕන, මේ සිත ප්‍රහාණය කරන්න ඕන. ඔය සිත ඔබේ සිත, වෙන කාගේවත් සිතක් නෙමෙයි. ඔබට වගකීම්තා ඔබමයි, අපි නොවේ. ඔබ හොඳට අවබෝධ කරගත්තොත් හොඳ වෙන්නේ ඔබටමයි. ඔබ අවබෝධ කර නොගත්තොත් නරක වෙන්නේ ඔබටමයි, වෙන කාටවත් නොවේ. තමන්ගේ හිත ගැන තමන්ට සතුටු වෙන්න පුළුවන් අයත් ඉන්නවා. තමන්ගේ හිත ගැන තමන්ට සතුටු වෙන්න බැරි අයත් ඉන්නවා. ගොඩාක් අය අහන ප්‍රශ්නයක් තමයි කොහොමද මනස පාලනය කරන්නේ කන්ට්‍රෝල් කරන්නේ කොහොමද කියලා අහනවා. ප්‍රධාන ප්‍රශ්නේ තමයි නේ කොහොමද මනස පාලනය කරන්නේ කියලා. ඒකට උත්තරයක් තියෙනවා. ඒ උත්තරේ හරි පුදුම උත්තරයක්. කොහොමද මගේ මනස පාලනය කරන්නේ කියලා අහුවාම ලැබෙන උත්තරය තමයි ඔබට මනස පාලනය කර ගැනීමට අවශ්‍ය නම් පාලනය නොකර සිටින්න. ඔය වගේ ගොන් කතා අහන්න නම් මෙහෙ ඉන්න ඕන. වෙන කොහෙවත් අහන්න හම්බෙන්නේ නැහැ. ඒක බිනුතුනි මහා දාර්ශනික වදන. ඒක හරි පුළුල් පැතුරුණු දෙයක්. ඒක කිමිදිලා ඒක බලන්න නැත්නම් ඒක අවබෝධ කරගන්න බෑ. මද බුද්ධියක් තියෙන කෙනෙකුට ඕක තේරුම් ගන්න හරි අමාරුයි. දහස් වරක් ඒ ගැන හිතන්න වෙනවා අපිට. බුදුවරුන්ගේ මේ වචන මහා පුදුම ගැඹුරුයි. අපි කටපාඩම් කරන විභාග ලිව්වට එහෙම අරුත් නෙමෙයි තියෙන්නේ. ඊට වඩා මහා ගම්භීර අරුත් තියෙනවා. ඔබේ මනස පාලනය කර ගැනීමට අවශ්‍ය නම් ඔබ පාලනය නොකර සිටින්න. ඔක පින්නතුනි සමහර අය ඕකට උත්තරේ ලබා ගන්නවා 10%. සමහර අය ලකුණු ගන්න 50%ක් ගන්න 75%ක් ගන්න 100%ක් ලකුණු ගන්න. ඔය දේශනා කරපු ඒ කාරණේක කතා කියන්න බෑ. රොබෝ යන්ත්‍ර කොහොමද ඒවට දත්ත ටිකක් දීලා එන්න කිව්වහම එනවා, යන්න කිව්වහම යනවා. එහෙම මිනිස්සෙකුට බෑ මේ ධර්මයේ තේරුම් කරගන්න. දාර්ශනිකයෙකු විය යුතුයි. ඒ වචනවල තියෙන මහා ගුප්ත අර්ථ ස්වාගත යුතුයි. ඒ අර්ථ තුළින් තමයි පිවිදෙන්නේ ජීවිතේ. යථාර්ථය නිර්මාණශීලී විය යුතුයි. ආර්ථික දියුණුව ඇති කරගන්නට නිර්මාණශීලී විය යුතුයි. අපේ රටේ නිර්මාණශීලී වෙනවා නම් කොච්චර සම්පත් තියනවද ඒ නිර්මාණශීලීව තමන්ගේ ධනය උපයා ගන්න දියුණු වෙන්න තියෙන. කළු ගල් ගත්තාම කළු ගල් වල නිර්මාණ මොන තරම්ද? ලී කෑලි ගත්තාම ලී කෑලි නිර්මාණ මොන තරම්ද? පොල් කට්ටක් ගත්තාම පොල් කට්ටේ නිර්මාණය මොන තරම්ද? ඉරට්ටක් ගත්තාම ඉරට්ටේ නිර්මාණය මොන තරම්ද? ගොක්කොලයක් ගත්තාම ගොක්කොලේ නිර්මාණ අසීමාන්තිකයි. රෙදි කෑල්ලක් ගත්තාම රෙදි කෑල්ලේ නිර්මාණ අසීමාන්තිකයි. ඊවත දාන ඔය බෝතල් කෑලි හරි ගත්තොත් නිර්මාණශීලී පූජ්‍යලයකට එහි නිර්මාණ ශීලීත්වය තුළ අසීමාන්තික නිර්මාණ තියෙනවා. එයාට සම්මුති ලෝකයේ තුළ මහා නිර්මාණශීලී පුජ්‍යලයක් කියලා තමන්ගේ ආර්ථික ගොඩනගනවා. නිර්මාණශීලී සම්මුති වුණා. පරමාර්ථ නිර්මාණශීලී කෙනෙක් වුණාම මේ ගැඹුරු කුඩා වචනවල තියෙන ගැඹුරු අර්ථ නිර්මාණශීලීව සොයන කෙනා ලස්සන ඵලයක් නෙලා ගන්නවා. අස්සන ඵලයක් ඉඳලා ගන්න. ඇත්තෙන්ම ඔබේ මමත්වය කැමැතිද මමත්වය ඉවත් කරනවට? කැමැති නෑ. ඔබ ඇත්ත වශයෙන්ම මේ ස්ථානයට පැමිණ සිදු කරන්නේ, මේ ධර්මයේ අසමින් සිදු කරන්නේ, ඔබ අකමැති දෙයක් තමයි ඔබ සිදු කරන්නේ. ඔබ අකමැති දෙයක් ඔබ සිදු කරන්නේ. හයි, මමත්වයේ ආස නැහැ පිළිබඳව මමත්වයේ දුරු කරනවා. ටැංකියේ ඉන්න මාළුව කැමති නැහැ එයාව අරගෙන ගොඩින් තියනවා. ඒ වගේ මමත්වයේ කැමති නැහැ පිළිබඳව අපේ හිතේ තියෙන මේ තණ්හා ජලය, ලෝභ ද්වේෂ මෝහ ජලය සංසාර සාගරේ සිඳිනවට කැමති නැහැ. ඒ මොනොත් මමත්වය ඔබත් ඔබ දෙස බලා, ඔබේ මමත්වය ඔබ දෙස බලාවේ එයාව නැති කරන්න හදන කෙනෙක් හැටියට. ඉඩක් ලැබුණොත් දඬුවමක් කර දේවි. ඒ වගේම පින්නතුනේ ඒ ගැඹුරු සිතේ මමත්වය අපි දිහා බලන්නේ ඔන්න ඔය හාදය කියන බණ වලින් තමයි මාව නැති කරන්නේ. ඒ ආදය තමයි විස බීජේ කියලා ඉවරලා අර මමත්වයේ දකින්නේ අපි කෙරෙහි දකින්නේ සතුරෙක් වගේ. එහෙම පේනවා. මාර් බලවේගයේ හැටි එහෙම තමයි. ඉතින් අර මානසික ස්වභාවල් අල්ලා නොගන්නා වූ ගුණයෙන් වැඩෙන නිසා ඒ මානසික ආවේගය අල්ලගන්න නැති නිසාම බේරෙනවා. කෙනෙක් අල්ලගත්තොත් එහෙම ඔහු ගමනින් බැහැර වෙනවා, ධර්මයෙන් බැහැර වෙනවා. ඒ විතරක් නෙමෙයි සමහරලාට ධර්මයට නිග්‍රහද නින්දාද කරනවා, ආරෝපවාදද ඇති කරගන්නවා. ආර්යපවාදයක් ලේසියෙන් යන්නේ නැහැ කෙනෙකුට. ආර්යපවාදයක් සිද්ධ වුණොත් සිද්ධ වෙන්නේ ආර්යෝත්ගේ බලවත් ප්‍රතික්ෂේපයක් සිද්ධ වුණොත් සිද්ධ වෙන්නේ අන්තිම තැනදී. ලේසියෙන් සිද්ධ වෙන්නේ ආර්යපවාදයක්. එයාට දන් දුන්නේ නැහැ කියලා, එයාට සැලකුවේ නැහැ කියලා, එයාව ප්‍රශංසා කරේ නැහැ කියලා, එයාගේ බණ ඇහුවේ නැහැ කියලා, එයාගේ වැඩසටහනට ආවේ නැහැ කියලා හරි විවාදය තියෙන්නේ නෑ. හරි විවාදයක් ඇති වෙන්නේ බැරිම තැන. ඒ කියන්නේ යුක්තිය සාධාරණයේ ඉක්මවා ගිය පරිභවයක් කරන, නින්දාවක් කරන, අපහාසයක් කරන තැන ඒ තැනත්තා ප්‍රතික්ෂේප කළ යුතු කෙනෙක්, ඉවත් කළ යුතු කෙනෙක් කියලා හැඟුණොත් චේතනාවනේ බලපාන. එහෙම නැතුව වෙන්නේ නැහැ. නිසා අපි කටයුතු කරන්නේ අපේ චේතනාව පිරිසිදුව පවිත්‍රව තියාගන්න, නිරන්තරයෙන්ම කටයුතු කරන්න සැලකිලිමත් වුණාම හරි. නමුත් ඉතින් Tamanṭu වමනා වූ තැනට ස්වාමීන් වහන්සේ අපේ හිත ගත්තාම අපි කරන ඕන දෙයක් ඉතින් අපිට පවිත්‍රයි කියලා තමයි පේන්නේ කියලා. ඒක නිකන් අර නම පවිත්‍රා වගේ තමයි. නම පවිත්‍රයි, වැඩ අපවිත්‍රයි. තවමත් ඔබට නිර්වාණය අරමුණ වූයේ නැද්ද? සමහර දුවේ කියන ඈතින් ස්වාමීන් වහන්සේ කියන ඡායාවක් ඡායාවක් වගේ මට පේනවා. සමහර අය කියන මට හොඳට පේනවා මට ප්‍රත්‍යක්ෂයි. සමහර අය කියන මට නිකන් මේක ඔළුව නිකන් කවලම් කරලා දැම්මා වගේ. අවුල් වෙලා ඉන්නවා වගේ. කැළඹිලා වගේ. මේක හොයාගන්න බෑ වගේ. ඒක තම අධ්‍යාපන ක්‍රමයේ ප්‍රමාණය. අපිත් හරි මොනවා හරි විෂයක් පිළිබඳව අපි ඊළඟ පාට දේශනාවකට වාඩි වෙනවා. වාඩිලා ඒක පිළිබඳව අවබෝධයක් තියෙන කෙනාට ඒක ලේසියෙන් එතන ඉඳලා අල්ලගෙන යන්න පුළුවන්. අවබෝධය නැති කෙනාට ඔළුව කරකවල දැම්ම වගේ භාෂාව තේරෙන්නේ නැහැ. ඒ කියන සිද්ධාන්ත තේරෙන්නේ නැහැ. A සමානයි B කියනවා, B සමානයි C කියනවා, A කියන්නේ මොකද්ද දන්නේ නැහැ, B කියන්නේ. ඉතින් ඒ වුණාම කියනවා මං A දන්නේ නැහැ, B දන්නේ නැහැ, C දන්නේ නැහැ, මොකක් සමාන වුණාද දන්නේ නැහැ කියලා. ඉතින් යාට ඉතින් සාධාරණයි. ඉතින් ඒක ධර්මයේ වරදක් නෙමෙයි, විෂයේ වරදක් නෙමෙයි. ඒක තමා තුළ තියෙන ප්‍රශ්නයක්. ඒක ධර්මයේ ඉන්න එක මේ අමනාප වෙන්න කාරණයක් නෙමෙයි. හැමින් සැරේ අවතීර්ණ වෙන්න කියන කාරණය තමයි කියන්නේ. ඒ නිසා තමයි මුලින්ම මම කියන්නේ මේක උනන්දුවෙන් අහන්න එපා, මේක සින්දු වගේ අහන්න කියලා. සින්දු වගේ ඇහුවොත් ඔයාලට ප්‍රශ්නයක් නැහැ. කාලයක් යනකොට ඒක රසවත්දලා කියලා අස්නේන මොකද්ද මේ අකාලික, මේ අවේදිත, මේ නිරෝධ සහගත, මේ අකම්පිත, එතන එතන උපදින, එතන එතනම නැති වෙන, ඇති උනේත් නැති, නැති උනේත් නැති, පැවතුනේත් නැති අවදිය මොකද්ද? දකින්න ඕන මේ ලෝකයේ වෙනතුනි ඇති වෙච්ච තැනම නැති වෙන ආකාරය. ඔක දකින්න පැවැත්මක් නැහැ. ඇති වෙච්ච තැනම නැති වෙන ආකාරය දකින්න නම් මේ සිතෙහි එයාට පැවැත්ම නැහැ. එයා ඇති වෙච්ච තැනම නෙමෙයි නැතිවීම දකින්න ගොඩක් දුර. එයා අපේ ජීවිතේ හැරි අපි දකින්නේ නා මෙන්න ඇති වෙච්ච දවස 1980 ගණන්, 70 ගණන්, 60 ගණන්, 50 ගණන්, 40 ගණන් වල 1930 ගණන් වලයි ඇතිවෙන්නවද? 30 ගණන් වල ආයේ නැහැ නේද? ඇතිවීම ඒ දවස්වල සිද්ධ වුණා. ආයේ ඇතිවීම කියන එක වෙන ජීවිතේ දකින්නවා වන්න 90 ගණන් වල, 2000 ගණන් වල, 2020 ගණන් වල ආදී වශයෙන් ඔන්න 30 ගණන් වල, 40 ගණන් වල, 50 ගණන් වල කියලා මෙයා. එමනේ ඇති වෙච්ච තැනම නැති වෙන දහම් තියෙනවා. ඒක පැවැත්ම හදන්නේ අපේ විඥානය. මේ මනෝ ධාතු, මනෝ විඥාන. කාය විඥානික ස්වභාවය කියලා කියන්න පෙන තුර ඒක නැති කරන්න බෑ කියලා රහතන් වහන්සේටත් තියෙනවා. ඒ කායිකට දැනෙන සීතල උෂ්ණ ආදී වශයෙන් දැනෙන ඒ කායික විඥාන ධාතුව. ඒකට බඩින් ඉන්න දැනෙනවා, පිපාසය දැනෙනවා. ඒක යමක් අඳුනගන්නේ දෘෂ්ටි යටාන. අතීත සිද්ධාන්තවලට අනුව තමයි මේ මනෝ ධාතුව ඒ දේවල් හඳුනගන්නේ. බඩෝග ලොකුවට පෙනුනේ නැති වුණාට මේ මනෝ ධාතුවේ හඳුනා ගැනීමේ ලක්ෂණය, ක්‍රියාත්මක වීමේ ලක්ෂණය කයෙන් තොරව උවද කළ හැකියි. ඒ මලාද පස්සේ අපි කියන්නේ ගන්ධබ්බ අවස්ථාව කියලා. පිරිත්වලත් කියන්නේ ගන්ධබ්බාවා ගද්ද ගන්ධබ්බ නීවා කියලා එන්න කියලා ගන්ධබ්බේ උන්ටත් එන්න කියලා කියනවානේ. ගන්ධබ්බේ ඉන්නවා ගන්ධබ්බ අවස්ථාව කියලා අවස්ථාවක් තියෙන පරදත්ත උපජීවී අවස්ථාව. ගන්ධබ්බ අවස්ථාව ඒ අවස්ථාවට එතන ඉඳන් එයාට දකින්න පුළුවන් ගන්න පුළුවන් මනු ශරීරයක් තියෙන එතන. අන්නේ ශරීරය දැන් බැහැගෙන ඉන්නේ අපි මේ කය ඇතුළට. ඒකට කියන්නේ දිස්තිය. මොන දිස්තියද? අහ සංසාරේ ඉඳලා ශරීර මාරු කරගෙන මාරු කරගෙන ආපු මේ දිස්තිය දැන් තියෙනවා. ඉතින් මේ දිස්තිය මිනිස්යාව නටවනවා. මං කිසිම මිනිසෙක් එක්ක කිසි දෙයකදී අමනාපයක් නැහැ. මොකද ඒ මිනිස්යා නෙමෙයි එතන ඉන්නේ, ඒ මිනිස්යාගේ දිස්තිය. දැන් ওই තොইল පොළවල් වලට එහෙම ගියාම අර ආතුරය වැහිච්ච කෙනාව පොල් මලෙන් එහෙම හතරවට ඉන්න හිට ගන්නව නේද? අපි අමනාප වෙනවද මේ මිනිස්යා ගැව්වොත් කියලා නඩු දානවද? නැහැ. මොකද ඒක අපි දන්නවා මෙතන දිස්තියක් දැන් ආවේශ වෙලා තියෙන දිස්තිය තමයි මේ වැඩ කරන්නේ කියලා. හරි පරිස්සම් වෙනවා කැත්තක් පොල්ලක්වත් තියන්නේ ළඟ අහුණු ගැව්වා. ඒ වගේ වෙනතුනේ අපිට මේ පිස්සු ලෝකයේ සක්කාය දිට්ඨියෙන් ආවේශ වෙච්ච සමාජය කරන කියන දේවල් දිහා බලන්න දෙන්නේ. අර තොইল එක ආවේශ වෙච්ච ආතුරයෝ වගේමයි කියන්නේ. තොইল ආවේශ වෙච්ච ආතුරෙක් නේ. ඉතින් ඒ ආතුර භාවය තමා තුළ නැති කර ගන්නට ඕන. කොහොමද ඒ ආතුර භාවය නැති වෙන්නේ? ඒ ආතුර භාවය ඇති වෙනවා මම කියන හදාගත්ත ඉමේජ් එකක් තියෙනවා. ආන්නේ ඉමේජ් එකට කොයි බාහිර තැනක ඩැමේජ් එකක් සිද්ධ වුණොත් අන්නේ ඩැමේජ් එකට තමයි ආතුර නැගිටින්නේ. මට බැන්නා, මට නිඳා කළා, මට අපහාස කළා, මට අලාභ කළා, මට මේව කළා කියලා විශ්වාස. ඔකේ අනිත් පැත්තත් එහෙමයි. මට ප්‍රශංසා කළා, මට ගරු කළා, ආදී වශයෙන් අවිස්සෙනවා. ඒකේ මදයි නිසා අපි අර සක්කාය දිට්ඨියේ හොඳ පැත්ත අවදි කරගෙන ජීවත් වෙන්න අපි පුරුදු වුණොත් එහෙම තමයි හොඳ. ඒක නමයි ඇගයීම් කරන්න, ස්තුතිවන්ත වෙන්න, සමාව ඉල්ලන්න ආදී වචන අපි සමාජයේ ජීවත් වෙද්දී උගන්වන්නේ අර යකා උස්ස ගන්නෙ නැතුව ජීවත් වෙන ක්‍රමය. සමා වෙන්න හැමදෙස්සම ගියාගෙන ඉන්න ඕන. මොකද ඔය යුරෝපයේ හැම යකා හරි දරුණු. සුද්ධ කියන්නේ එහෙම කෙනෙක්. හරියට ඉන්නකම් හොඳයි, වැරදුනොත් බොහොම දරුණු. රසායනස් කරන් තප්පර 10 යන්නේ යාට. මේ ලියුම් ගහ ගා ඉන්නේ. මේ සුඩින් ලියුම් ගෙනල්ලා තිබ්බා ජොබ් එක ඉවරයි කියලා. ඔය මානව අයිතිවාසික අනුන් මුකුත් නැහැ. එතකොට මේගොල්ලෝ නිරන්තරයෙන්ම පුරුදු වෙලා තියෙන පුඩි දෙයක් තරහා නිසා thank you එහෙම නැත්නම් sorry කිය කිය ඔහොම බේරි බේරි ඉන්න. මෙහෙත් එහෙම තමයි. මෙහි එහෙම නැහැ. මෙහි ටිකක් ඉවසනවා. ඉවසලා ඊළඟට ඒක වැඩි. ඊට පස්සේ ඉවසුවහම එයා අර එකතු කරගත්ත ඔක්කොම ලෝඩ් එක එක සැරේ බානවා. එතකොට සැර වැඩි. අර එක සැරේ පිපුරුවාම රචින කරලා පිපුරුවා වගේ මේක ලෝඩ් එක එකතු වෙලා පිපුරුවාම ඊට වඩා. ඉසපේ අර ඉවසීම තුළ රැස් කරගන්න උවමනාවකුත් නැහැ. තමන්ට හේය දේ පැහැදිලි කරලා නිවැරදි කරගෙන කියන්න නිදහසකුත් තියෙන්න ඕන, හැකියාවකුත් තියෙන්න ඕන. ඔබේ ප්‍රශ්නාර්ථයේ විරුද්ධේ එකම එක දෙයයි. මම කවුද? කවුද මම? මොකද උත්තරේ? මම කවුද? ඔබ කවුද? හැමදාම වාහනේ හරි එමෙන්නත් නිවසේ හරි තමයි යන එන තැන පේන තැන්වල හරි මම කවුද? ඕනම ගැටලුවක් වෙච්ච අවස්ථාවකදී ඔබ විමසලා බලන්න මම කවුද? මේ ගැටලුවපත් වෙන්නේ මම මෙතන ප්‍රධානිය වෙච්ච නිසා. දැන් මේ ප්‍රධානියා කියන සේවය හරහා තමයි මේ දැන් මේ පත්තු වෙන්නේ කියලා ඔන්න පේනවා මම කවුද. ප්‍රධානියා නොවුනනම් ඊපස්සේ මෙතන මේ පත්තු වෙන්නේ ඇයි? ආදිවාසීන් බලන්න. එතන කෙනෙක් වෙලා, උජ්ජලයක් වෙලා, සත්වයක් වෙලා, ආත්මයක් වෙලා, ආරූඪයක් අරගෙන වැඩ කරනවා කියලා ඔබට පේන්නේ. තේනනේ. දැන් පොලිස් නිලධාරියෙක් කොයි නිකම් පාරේ යනවා. අපි ඔය යඳුරුන පොලිස් නිලධාරි මහතුරු ඉන්නවා. ඔය බයික් එකේ මේ සැරේ ඔය පැදගෙන ඒ යනවා බයික් එකේ යනවා නිකන් සිවිල් ඇඳුමින්. ඒතකොට සාමාන්‍ය මිනිස්සයා. ගිහිල්ලා යා නර පිටතල බෝතන් ටිකත් එක්ක පටියත් එක්ක මේකත් එක්ක දාලා එයාගේ නිල රතේට නැග්ගට පස්සේ ගවුද. අතියාරුනේ එතන ඉඳලා යාට පුළුවන් වාහනයක ලයිසන් එකක් අතට ගන්න පුළුවන් නතර කරන්න පුළුවන් චෙක් කරන්න පුළුවන් නේ ඕනම් දඩ ගන්න පුළුවන් උසාවි දාන්න පුළුවන් ඕන එකක් පුළුවන් ආවේසි ගත්තට පස්සේ තමයි එලවන්න පුළුවන් එලවල ගිහින් නතර කරන්න පුළුවන් හැබැයි අර සිවිල් එන්නේ මේ යද්දි අර එකක්වත් කරන්න බෑ දැන් ඔබටත් එහෙම තමයි මම කවුද මම කවුද කියලා හැමදෙස්සෙම බලනකොට ඔබට තේරෙයි මේ ආව අර මේ අහවල් ආරූරයට මේ අහවල් ගතියට මේ අහවල් ලක්ෂණයට ඇවිල්ලා තමයි මේ බලන්නේ මේ හිතන්නේ මේ වැඩ කරන්නේ ගති විමුක්ත කරගන්න කියන්නේ මම අර ගතියක් ගන්නෑ පොලිස් ඇඳුමක්වත් සිවිල් ඇඳුමක්වත් ගුරු ඇඳුමක්වත් ප්‍රධාන ඇඳුමක්වත් තානාන්තරයක්වත් ගන්නේ නැහැ. ඔබ කිසි මම කිසිවෙක් නොවේ කියන තැනින් අවදි වුණාට පස්සේ එයාට පස්සේ නෑ නේ. මම කිසිවෙක් නොවේ කියන තැනින් අවදි වුණාට පස්සේ මම බිරිඳ වුණාම බිරිඳට අදාළ ප්‍රශ්න. එයා බිරිඳක් විදියටනේ හිතන්න පටන් ගන්නෙ. මම ස්වාමිය වුණාම අන ස්වාමියාගේ ප්‍රශ්න. මම ශිෂ්‍යයා වුණාම ශිෂ්‍යයාගේ ප්‍රශ්න. මම ගුරුවරයා වුණොත් ගුරුවරයාගේ ප්‍රශ්න. ප්‍රධානියා වුණොත් ප්‍රධානියාගේ ප්‍රශ්න. සේවකයාගේ වුණොත් සේවකයාට. මේ ආධ්‍යාත්මික ප්‍රශ්නයක්. මේක සම්මුතියෙන් කරන්න බැහැනේ. ඔබ මේක දර්ශනය තුල මෙතන පිහිටන්න. විහිදලා ඔබේ වෘතිය තුල ඔබ ක්‍රියා කරන හැම කෙනාම ප්‍රධානී කොතෙන්ද හරි හැම කෙනාම උපප්‍රධානී කොතෙන්ද හරි නේද දැන් මම වුණත් එක තැනකදී ප්‍රධානත්වයේ අරගෙන දේශකයා වුණාම මම තව තැනකට ගිහම ශිෂ්‍යයා වෙනවා ඈ අපේ ලොකු ස්වාමීන් වහන්සේලා ළඟට ගිහම අපි ශිෂ්‍යයා වෙනවා මහත්තයා ළඟ අපි එක්තරා විදිහක කටයුතු කරන්න ඕන සංසප්ත. ඉතින් හැම කෙනෙකුම චරිතය ඔබ තමයි. එක තැනක ශිෂ්‍යය තව තැනක ගුරුවරයා. එක තැනක ශිෂ්‍යය තව තැනක ගුරුවරයා. ඉතින් දර්ශනය තුළින් අපිට පුළුවන් කිසිවෙක් නොවේ. කිසිවෙක් නොවේ අවදි වෙන්න පුරුදු වෙන්න ඕන. කිසිවෙක් නොවේ අවදි වෙන්න පුරුදු වෙන්න ඕන. දැන් කෙනෙක් වෙලා අවදි වෙලා හිටියොත් එහෙම කොහොමද සම්පූර්ණයෙන්ම බෑ මෙතරයි ඉන්නවනම් පක්ෂපාත වලින් කෙනෙක් වෙලා ඉන්නවනම් කරුණා කරලා හින් කරගන්න. ජාතික වශයෙන් කෙනෙක් වෙලා ඉන්නවනම් කරුණා කරලා හින් කරගන්න. ඒ සමහර මිනිස්සු ඉන්නවනේ අපි දකුණේ අපි බය නැහැ. ඒ දකුණේ මිනිස්සු නිවන් දකින්න දකුණේ නම්. එහෙම නිවන් දකින්නේ අපි නුවර. අපි මහනුවර ඉස්සර තිබුණ හරි ආඩම්බර වැඩ පිළිවෙල දැන් නම් අඩුවේ. උඩ රට පාත රට මොකද වෙන රටක් දන්නේ නැහැ නේද දවස වැඩිපුර උඩ රටයි පාත රටයි නේද දන්නේ. ඉතින් එහෙම කියලා මේ මාන්නේ. දකුණේ අපි තමයි දුටු ගැමුණු රජුරු අර රජුරු මේ රජුරු බිහි වුණේ දකුණේ කියලා ඒගොල්ලෝ ආඩම්බර වෙනවා. අරගොල්ලෝ අපි තමයි මෙහෙමයි මානවර උඩ රට මෙහෙමයි දැන උගත් අය මෙහෙමයි මෙහෙමයි කියලා එහෙන් හදාගන්න සංකල්ප. තමාගේ මානය තමාට වේදනාව ගෙනල්ල දෙනවා. තමාගේ මානය කියන්නේ කුමන හෝ මානයකින් බැලීම දෘෂ්ටිගතව බැලීමට කියනවා මානය කියලා. එහෙම නැතුව මේ අභිමානයෙන් සිටීම නෙමෙයි. අභිමානවත් භාවයක් තියෙනවා මේ. එහෙම නැතුව මේ ආමු පුතජනයන්ට කියන දේවල් අහන්න හරි ඔහුගේ දේවල් සියල්ල ඉවසන්න හරි දරාගෙන ඉන්න හරි එහෙම කතාවක් මේක කියවෙන්නේ නැහැ. බුදුවරුන්ගේ රහතන් වහන්සේලාගේ තිබුණ මාන්‍යයක් තිබ්බේ නැහැ, අභිමානයක් තිබ්බා. මාන්‍ය නැති බව නිසා හටගත් ශ්‍රේෂ්ඨත්වයක් තිබ්බා. ඒ ශ්‍රේෂ්ඨත්වය පුබුදිනවා. ඒක තියාගන්න. නැතුව මේ අර ගොල්ලන්ට වැටෙන්න ඕන කියලා එකක් නැහැ. ඒගොල්ලොත් හදාගන්න පුළුවන් මට්ටමට ඇත්තන්ටත් මේ ලෝකේ සත්‍ය කියා දෙන්න පුළුවන් මට්ටමේ අභිමානයක් එයා තුල නැර නගින. හැබැයි කියයිදී යුත්තට කියලා දෙන්න බැරි කෙනාට කියලා දෙන්නේ නැහැ. ඔබ භාණ්ඩයක් විකුණන්නේ විකුණන්න ඒක පුළුවන් කෙනෙකුට නේ විකුණන්නේ නේද? ඒක අනවශ්‍ය කෙනෙකුට දෙන්නේ නේ. අවශ්‍ය වුණත් සල්ලි නැත්තම් එයාට දෙක දෙන්න යන්නේ නෑ. භාණ්ඩයක් අලෙවි කරන්න යන මිනිස්සු බලනවා මේකේ යාට අවශ්‍යතාවය තියෙනවද කියලා බලනවා. ඊට පස්සේ අවශ්‍යතාවය තිබුණත් මෙයාට මේක මිලදී ගැනීම හැකියාව තියෙනවද කියලා බලනවා. එහෙම නැත්තම් එයා ඒක විකුණන්න යන්නේ නෑ. තේරෙනානේ? ඒ සුපිරි රත්තරන් බඩු කඩවල් හරි ඈත ගිහිල්ලා ගම්මානවල දාන්නේ නෑනේ. ඇයි? ඒගොල්ලෝ වෙළඳ එයා දන්නවා ඒක එහෙට විකුණන්න බෑ. ඒ ලක්ෂ ගණන් දීලා මිනිස්සු ඒව ගන්නෙ නෑ. සුපීරි වාහන සේල් එකක් ඈත දුෂ්කර ගම්මානයක දාන්න එනකින් ඇයි ඒක ඒගොල්ලන්ට විකුණන්න බෑ කියලා ඒ වෙළඳ ව්‍යාපාරිකය දන්නවා. ඒ වගේ අපේ බුද්ධියත් අපි දැනගන්න ඕනේ මේ මිනිස්සයට මේ දහම දෙන්න පුළුවන්. මේ මිනිස්සයට මේ දහම දෙන්න බෑ. ඒක අපි අඳුන ගන්න ඕන. ඥානයෙන් දුප්පත් අය ඉන්නවා, පොසත් අය ඉන්නවා. ඒක දුගි පැලෙත් වෙන්න පුළුවන්, රජ මැදුරෙත් වෙන්න පුළුවන්. රජ මැදුරෙත් වෙන්න. වෙනතුනේ අර එල්ලෙන්න වැලක් නැති අසරණ අයට ප්‍රඥාව තිබුණු නිවන් දකින්න ලේසියි. මොකද එයාට බබලෙන්න මේ මාන්න උද්දච්ච විද්‍යාවල් හදාගන්න දේවල් නැහෙන වැඩිපුර. එහෙත් පින්නතුන මේ ධනය බලය නිලය කුලය ඔක්කොම එක ඉන්න කට්ටිය ඉන්නව නේද දහමට වැටෙන. හරියම. ඒ මනස දියුණු වීගෙන එනකොට කියනවා ඔබ මොකද නිවන් දකින්නේ ඔබට මේවා තියෙනවා. මේ කොළවලට දෙයයන් වහන්සේත් යට ඈ මේක ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට ගියොත් ඒවටත් ඇරෙනවා මේ කොළවලට ඈ දේවාලේ කපුවගේ විශේෂ පොලිමක් හැදෙනවා මේ කොළවලට. කතරගම ගියත් එහෙමයි. ලොකු කොළවලට වෙන පොලිමක් තියෙනවා, 500 කොළවලට වෙන පොලිමක් තියෙනවා, 5000 කොළවලට වෙනම පොලිමක් තව තියෙනවා. ඊටත් වැඩි ආවොත් එන්නේ ඒකට වෙනම ටග් කරලා යන බොරුත් තියෙනවා. ඉතින් ඒ මානෙ දෙනෝ හිතට දීපු ගමන් කියනවා ඔබ ලෙඩට බය වෙන්න එපා. සල්ලි තියෙනවා තර. එතකොට ධනමානේ බලමානේ ඇතුළ හටගෙන එයාට ධර්මය කියන්න බෑ. බුදුහාමුදුරෙන් කාලේ වුණත් ඒකනේ. ඇයි ඒ කෝසල මල්ලිකා කෝසල රජුරු කොච්චර අමාරුවෙන්ද මේ සුද්ධෝදන මහරජතුමාට හරි මේක බුදුරජාණන් වහන්සේ කියලා දුන්නේ. මොකද හේතුව ඒක හරි අමාරුයි. දැන් 84,000ක් හැදුවා ධර්මාශෝක මහාධිරාජ්‍ය. තමන්ගේ දරුව රහත් වුණා. ඇයි එයාට? මට මෙච්චර 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 දේවල් කරන්න පුළුවන් කියන්නේ ඒ මානේ නිසාය. මේ මානේ බිමට වැඩෙන්නේ ඒක කඩන්න බැරි වුණානේ තමන්ගේ පුතාට. ඒ නිසා ජීවිතේට මහා ප්‍රඥාවක් ඇති කරගත්තොත් විතරක් මේ ඇති වුණත් මේ දේවල් තියෙන්නේ තව අවුරුදු 20යි 25යි 30යි 50යි කියලා තේරුම් අරගෙන පෙට්ටි ඉඳගෙන කල්පනා කරන්න පුළුවන් කෙනෙක් වුණොත් තමයි එයාට නිවන් දකින්න පුළුවන්. මේ ධර්මයේ කල්පනා කරන්න ඕන පෙට්ටි ඉඳගෙන. තේරුණානේ? ධර්මයේ කල්පනා කරන්න ඕන පෙට්ටි ඉඳගෙන එතෙන්ට ගිහිල්ලා. මොකද එතන ඉඳලා හරි ලේසි කල්පනා කරන්න. මොකද එතකොට නම අවසන් වෙලා ඒකට මිනිය කියන එක අවසන් වෙලා උපන්න සාධකිතේ කැන්සල් වෙලා මරණ සාධකිතේ ඇවිල්ලා ඉවරයි. ඈ ඇවිල්ලා ඉවරයි. යාගේ ෆයිල්ස් ඔක්කොම අයින් කරලා වුණා දාන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැ වෙන අදාළ දේ නැත්නම් ඒ වයින් වෙනවා. ඒසම් විදර්ශනා කළ යුත්තේ නිවන් පුරයට යන පෙට්ටිය ඉදගෙන. ඔබ ඔබේ ජීවිතයේ කාලසටහනක් හැදුවාද පෙට්ටියට යනවා හදන්න උපරිමයෙන් හදන්න. සායනද ඉතින් කවද මැරෙද දන්නේ. හරි ඒකට කමන්න කවද මැරෙද පොතන මැරෙද දන්නේ කමන්නේ. ඔබට හිතේන් ගි පරිදි ඔබ කොච්චර කාලයක් ජීවත් වෙනවා කියලා හිතනවාද අන්නේ ප්‍රමාණයට හදන්න. කියන්නේ 2050 දක්වා එනවා නම් 2090 දක්වා එනවා නම් 2100 දක්වා හරි හිතෙන් එනවා නම් එතෙන්ටම හදන්නකෝ. මට නම් හදෙන ඊටත් වැඩි වෙයි සායනාද. හරි 2200 වෙනකන් හදන්නකෝ. 2200 වෙනකන් හදන්න කාටද කමන්නේ. බැලන 2500 දක්වා හදන්න. දැන් තේරෙනව නේද? දෘෂ්ටියක් අරන් මේ මොලේ අස්සට රිංගුවට පස්සේ ඒ දෘෂ්ටිය කරන විනාශය කොපමණද කියලා දැන් ඔබට තේරෙනවනේ අනවබෝධය නිසා. මිත්‍යාවේ පිහිටීම නිසා තමයි මනුස්සයාට මේ ඔක්කොම වෙන්නේ සිද්ධ වෙන්නේ. ඉතින් සම්මා දිට්ඨියේ පිහිටන කොට විද්‍යාවේ පිහිටන කොට ඔය සියල්ල දුරු වෙලා යනවා. කොල්මන් වලට බය වෙන්නේ රැවටුච්ච තැන. කොල්මන් ඇත්තට බැලුව තැන රැවටෙන්නේ නැහැ. දැන් හොල්මන් ගුහාව තියෙන වෙසක්කාරවල් වලට ඔය හොල්මන් ගුහාව හදන කට්ටිය ඉන්නවනේ. අපිත් හැදුවා එක කාලයක් හොල්මන් ගුහාව. හදනium බය වෙන්නේ නැහැ. ඇයි හේතුව? උන් ගිහින හොල්මන් වලට ප්ලේන් ටිකකින් දීලා එනවා. අම්මේ මාළු පාගිනෙලා දීලා එනවා හොල්මන් වලට. මේ අතන හොල්මනක් තියෙනවා. අර හැදිච්ච තැන හොල්මනකුත් තියෙන. එතන තියෙන ඒ කොටම ප්ලේන් ටිකේ නිල දෙලේ නේ. මොකද උන් හිටගෙන බය කරනවා. බය කරන්නේ මොනවාරි කන්න ඕන කියලා ගිහින් දෙනවා. ඉතින් යන කට්ටිය බය වෙනවා. මොකද එයා දන්නේ නැතුව යන්නේ. දැනගෙන ගියාම හොල්මන් වලට බය නැහැ. හොල්මන් එක කතා කරලා එනවා. සමහරවිට විශේෂ අවස්ථාවන් වලදී ඔන්න මේ කිල්ලෝ ටිකක් විතරක් එනවා. හොඳට බය කරපන් කියලා එනවා. ඉතින් අන්දර බයි කරනවා. ඒ සම්පේ මේ ජීවිතේ හොල්මන් ඇත්තට දැක්කම බය නැහැ. ඒ නිසා මේ ආධ්‍යාත්මය තුළ තියෙන නිින්ද හොල්මන
අපි නැති කර ගන්න, දුරු කර ගන්න අපි මහන්සි වෙන්න ඕන. ඉතින් එකම ප්‍රශ්නාර්ථයයි, මම කවුද? ඒකට ඔබට උත්තර 1000ක් ඒවි. ඒ උත්තර 1000ිනුත් එහාට තව ඔබට හිතන්නට අවකාශය සැලසෙවි. ඒ ධර්මය අසුර කරන්න ඔබට ගැළපෙන දේ හරියට මේදුන තැනකදී ඔබේ අවදිය නොවනස්සන විදියට ඇති වේවි. එදාට ඔබ මේ කාලය, ලෝකය, ඉන්ද්‍රියනු ඉක්මවා දකිවි. මොදනාට සම්මා සම්බුදු සරණයි.